ඊළඟට ගරු එස්.එම්. මරික්කාර මැතිතුමා ඔබතුමාට මිනිත්තු 13ක් කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මුලින්ම මගේ කතාව ආරම්භයේදී පහුගිය සෙනසුරාදා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ විවාදයේදී එස විපක්ෂයේ කතිකයින්ගේ කාලය ලබා නොදී කටයුතු කරපු ඒ අවිනීත ආකාරය පිළිබඳව අපේ විරෝධය ප්‍රකාශ කරන්න ඕන. මොකද දැන් ඊට පෙර සිකුරාදා දින පැවති පක්ෂනායක රැස්වීමේදී එච්ච එකඟතාවය අනුව කතිකයන්ට කතා කරන්න තවදුරටත් කාලය අවශ්‍ය නම් හතහමාරත් එහාට පාර්ලිමේන්තුව ඇදගෙන යන්න එකඟ වෙලා තිබ්බා. දැන් ඒකේ මේ මිනිස් එක්කවත් එළියට දාන්නේ නැහැ. අර ටික වහන්න. අත වශයෙන්ම පාර්ලිමේන්තු මහලේකම්තුමියට මේ වරදක් වටවන්න නෙමෙයි. එතුමියගෙන් අපි අහුවාම එතුමිය කිව්වා 8:45 9 වෙනකම් පාර්ලිමේන්තු යනවා කියලා. ඒ කියන්නේ මොකද්ද? වෙන්දට වගේ වෙලා අඩු නොකර ගියේ අවශ්‍ය වුණොත් දික් කිරීමේ බලාපොරොත්තුවක් ඇතුව. එතකොට එහෙම එකඟතාවයට එද්දී එක රාජ්‍ය අමාත්‍යවරයෙකුත් හිටපු කැබිනට් අමාත්‍යවරයෙකුත් කරලා විධායකයේ නියෝගයට අනුව මේ කරපු හැසිරීමට අපේ විරෝධය ප්‍රකාශ කරන්න ඕන වගේම අපි මේක ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගමයටත් පොදුරාජ්‍ය සම්මේලනයේ පාර්ලිමේන්තු සංගමයටත් මේක අපි ගෙනියන්න ඕන. ඒකයි සඳහා අපි විපක්ෂයක් විදිහට කටයුතු කරන්න ඕන. දැන් අතරම දැන් මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන එක කතා කරන්න කොට වගේම දැන් මේ විවාදය ගැන කතා කරනවාත් මේ පාර්ලිමේන්තුවම නීතිය සහ යුක්තිය මෙලෙස කෙලසනවා නම් හරිද? රටේ සාමාන්‍ය ජනතාව කොයි ආකාරයට හැසිරෙයිද? අද මේ රටට පොලිස්පතිවරයෙක් නෑ දවස් 10ක් වෙනවා. හරිද? එතකොට මෙන්න මේ වගේ පාලනය කරන උදවිය තමයි කියන්නේ අපි කරන වැඩවලට සහයෝගය දෙන්න එකතු වෙන්න කියලා. දැන් අපි ආගෙන ජනාධිපතිතුමා කියනවා සහයෝගය දෙන්නලු එකතු වෙන්නලු. එතකොට මෙහෙම හැසිරෙද්දී කොහොමද අපි සහයෝගයක් දෙන්නේ? සහයෝගයක් දෙන්න තියා හිතන්නවත් පුළුවන්ද? ඉතින් ඒ නිසා නැවත නැවතත් ඒ පිළිබඳව අපේ විරෝධය ප්‍රකාශ කරන ගමන් දැන් අපි බලන්න ඕන මේ රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන්න සිද්ධ වුණේ ඇයි? මේ රටේ ණය ප්‍රතිව්‍යුහගත කරන ගිනෝජ්ජ කතානායකතුමනේ මෙන්න ණය ආරම්භ තියෙන චාට් එක මංගාව තියෙනවා. 2005 ඉඳලා තමයි රොකට් එකේ වේගෙන් උඩට ගිහිල්ලා තියෙන්නේ. ඇයි ඒ? නෙළුම් කුළුණු හදන්න, මත්තල එයාපෝට් ගහන්න, මේ හම්බන්තොට වරායවල් හදන්න, කොමිස් ගහන අධිවේගී මාර්ග හදන්න, සූර්යවැව එස්තමේන්තු කරපු මුදල වගේ 6 ගුණකින් මාටිය ගහන්න. එතකොට ජනතාව ඉල්ලලා තියෙන මොකද්ද? මේ ණය ගත්තේ හොරා ගන්න නම් ඒ හොරා කාපියෝන් අල්ලන්න. ඊළඟට ඒ හොරා කාපියෝ ගේන්න. දැන් ඒව අල්ලනව වෙනුවට ඒ අය බේරමින් ඒව ගේනව වෙනුවට ඒකේ බර මේ රටේ සාමාන්‍ය වැඩ කරන ජනතාවගේ ඔළුවට දාලා තියෙනවා. දැන් උදාහරණයක් විදියට ETF එකට EPF එකට මේ 9% පොලියක් දෙනවා කියලා ඉවරලා ජනාධිපතිතුමා කියනවා. දැන් කවුරු හරි අවුරුදු 30ක් හෝ 20ක් හෝ පුද්ගලික අංශයේ වැඩ කරා නම් ඔහු අයින් වෙන කාලය වෙනකොට රුපියලේ වටිනාකම සහ ජීවන රේඛාව පිළිබඳ අවබෝධයක් තියෙනවනේ. අන්න ඒ නිසා තමයි පොලියක් එකතු කරන්නේ. එතකොට 9% ලබා දෙද්දී ඔවුන් ETF එකට ලබා දෙන 9% මේ ප්‍රතිලාභියාට එම ගාණෙම ලබා දෙන්නේ නැහනේ. එම ගාණෙම ලබා දෙන්නේ නැහැ. ඔවුන් පරිපාලන වියදම් තියෙනවා. ඊළඟට මෙහෙයුම් ලාභයක් තියාගන්න ඕන. ඒ නිසා මේ කාවද ගුණාටන් දන්න කියලා අපි අහන්න කැමතියි. ඒකම දැන් එහා පැත්තේ ඉන්න මහතුරු ඔක්කොම මේක හරි ප්‍රශස්තයි. ඒ නමත් මාරු කරලා ප්‍රතිව්‍යුහගත කිරීම නෙමෙයි. දේශීය ණය ප්‍රශස්තකරණය කියලා ඉවරලා. හරිද? මේ කවුද මේ කියන්නේ? මේ ප්‍රයිමරි ඩීලර්ස්ලා බොන්ඩ් මාකට් එකේ ඉන්න කොළඹ ඉන්න ධන කුවේරයන්ව බේරපු කට්ටිය. බේරන කට්ටිය. දැන් මට මතක් වෙනවා මම පෙන්වන්න ඕන්න සභාගත කරන්නත් පුළුවන්. බන්දුල ගුණවර්ධන මැතිතුමා. ගියේ මහමැතිවරණදී විජේදාස රාජපක්ෂ මැතිතුමා මෙන්න ගහපු පෝස්ටරේ. මහදවල් මහ බැංකුවේ මහා මුදල් මංකොල්ලේ ජනගත කළ මගේ අංකය. මෙන්න මේගොල්ලෝ තමයි ප්‍රයිමරි ඩීලර්ස්ලා බේරන දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ. ඊළඟට මේ වැඩි ඈතක නෙමෙයි. මේ රෝහිත අබේ ගුණවර්ධන 2022 4/18 කියනවා රනිල්ට අගමැතිකම දෙන්න අපිට මොලේ අමාරුවක් නැහැ. එයාලා තමයි කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ දේශීය ණය ප්‍රශස්තකරණය ගැන. ඊළඟට මට නිින්ද යන්නේ රනිල් හිරේගේ දාටයි. කවුද මේ කියන්නේ? මහින්දානන්ද අලුත්ගමගේ. මේ මං කියන ඒවා නෙමෙයි මේවා. හරිද? මේ පත්‍රවල ගියේවා. මෙන්න මේගොල්ලෝ තමයි දේශය ණය ප්‍රශස්තිකරණය ගැන කතා කරලා අපට සහයෝගය දෙන්න කියලා කතා කරන්නේ. දැන් මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරලා කොහොමද මේ රට ගොඩ දාන්න හදන්නේ මේගොල්ලෝ? ජනාධිපතිතුමාගේ අර හම්බන්තොට අමරවීර මහත්තයාගේ අර අවුරුදු මොකද්ද එකේ කතාව ඇහුවම අපි ඩොලර් බිලියන 83 ණය ආරම්භ තියෙන්නේ. ඒක අවුරුද්දක දලදේශීය නිෂ්පාදනයට හා සමානලු. මේ කියන්නේ මොකද්ද? මේ ඉන්න පොට්ටුවේ බයයන්ට ඕ තේරෙන්නේ නැහැ. අපි හොඳට දන්නවා ජනාධිපතිතුමාව. මේ කරන්න හදන්නේ තව ඩොලර් බිලියන 5ක් 7ක් ණය ගන්න හදන්නේ. 83 90 වුණා මොකෝ කියලා කරන්න හදන්නේ. මොකද ගිය ආණ්ඩුව කාලෙත් අපි දන්න විදිහට ඩොලර් බිලියන 12ක් ණය ගත්තා. ණය ගන්නයි විකුණන්නයි විතරයි දන්නේ. දැන් ඒකනේ කියන්නේ මේ දැන් මේ ආර්ථික ඔස්තාර්ලා මේ කියනවා ඊළඟට මේ 70 වසරෙන් කෝයක පාඩු ලබනවා විකුණනවා ඊට පස්සේ කනවා බොනවා ඊට පස්සේ ණය අරගෙන තමයි පාර ණය බේරන්නේ කොටස් වලද අපිට කඩන් වැටෙනවා වහලා දානවා ඔන්න ආර්ථික ඔස්තාර්ලා මාර තීරණය මාර ආර්ථික තීරණ මේවා කොටස් වලද අපිට කඩන් වැටෙනවා වහලා දාන්න කියලා ගරු ජනාධිපතිතුමාම කිව්වනේ මේ පාර්ලිමේන්තුවේදී කොහෙද? ඒතර ණය අරගෙන තමයි ණය ගෙවන්නේ. දැන් මේ කට්ටිය කවුරුත් දන්නේ මේ සෙල්ලම් ටික දාලා තියන්නේ ඩොලර් බිලියන 500ක් අරගෙන. මේ මහලක ඩොලර් බිලියන 7-8ක ආදායමක් ගෙනාවේ නැහැ. අලුත් ආදායම් මාර්ග ආරම්භ කරත් නැහැ. අලුත් ව්‍යාපාර ආරම්භ කරත් නැහැ. හරිද? දැන් ඊයේ අන්න තව ඩොලර් මිලියන 250ක් හම්බුණා මේ ලෝක බැංකුවේ. එතකොට වැඩි මොනෝතින් සැප්තැම්බර් මාස වෙනකොට ආයෙ තව ණය අරගෙන දැන් මුල්‍ය අරමුදලෙන් ගන්නෙත් ණයනේ ඩොලර් බිලියනක් ඒවි මේ ඔක්කොම සෙල්ලම් දාන්නේ ණය ගෙවන්නේ නැතුව නියෝජ්‍ය කතානායකතුමනේ ගිය අවුරුද්ද විතරක් ඩොලර් බිලියන 4.5ක් ණය ගෙවන්න තිබ්බා දැන් අපි කියමුකෝ කැපිටල් එකට මොරටෝරියම් එකක් හම්බුණා කියලා එතකොට ඩොලර් බිලියනයක් විතර පොලියන පොලිය ගෙවන්න සිද්ධුනා මොකද වෙන්නේ අනිත් පැත්තෙන් අපනයනය 120කින් විතර අඩුවමින් පවතුනවා අවුරුද්දක ඩොලර් බිලියන 13ක් වෙන ආදායම. එතකොට එතනින් දෙකක් විතර අඩු වෙනවා. එද එතකොට කියයි මේ ගොල්ලන් ඔන්න සංචාර කර්මාන්ත වැඩි වුණා. විදේශී ශ්‍රමිකයෝ වෙන ගාණ වැඩි වුණා කියලා වැඩි වෙච්ච ගාණ කියන්නකෝ. එතකොට මේ ණය ගෙවන්න පටන් ගත්තාම යන ගාණයි. ඊළඟට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක එකඟ වූ පරිදි ආනයනය මේ ඕපන් කරාම එළියට යන ඩොලර් ගණන් ප්‍රමාණයයි. එතකොට අපනයනෙන් ඇඟලුම් අපනයන අඩු වෙන ප්‍රමාණයයි මේව සම්පාද කරන්නේ කොහෙන්ද දැන් ඒ වෙනුවට අලුත් ආදායම් මාර්ග එකක්වත් හදලා නැහැ දැන් මේ ඩිජිටල් ආර්ථිකය කතා කරනවා දැන් ඇත්ත වශයෙන්ම මේ මේකට මොනවද තොරතුරු තාක්ෂණය දිනු කරන්න ආයවැයෙන් වැන් කරලා තියෙන විජේදාස හැමතුමා මිලියන 50යි කම්පියුටර් කීයද ගන්න පුළුවන් කාවද මේ රවට්ටන්නේ डिजिटल आयोजन कलाप मूल्य आयोजन कलाप नगर निवास अक्र दास आयोजन अर्थसाधक अर मुद අනිපැත්තෙන් බදු ආදායම් වලින් හිර මිරිකලා රොකට් එක වගේ වේගෙන් විදුලි බිල වැඩි කරලා උද්දමන අනුපාතය ඉහළ ගිහලා බඩු මිල වැඩි වෙලා ඉන්න ජනතාවගේ පාත්‍රයට තමයි කෙලවන්න හදන්නේ. එතකොට මේකටද අපිට සහයෝගය දෙන්න කියන්නේ. අනිත් එක නියෝජ්‍ය කතානායකතුමනි මේ දේශීය ණය ප්‍රතිවිගතකරණය මේ පාර්ලිමේන්තුවට ගේන්න ඕනේ නැහැ මන්දන නීති අනුව විජේදාස ඇමතුමා. හරිද? ඒක රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය. හරිද? ඒක ගෙනාවේ මොකද්ද? රතු අලිපැට උන්ට උගුලක් දීලා ඔන්න සමගි ජන බලවේග සහයෝගය දෙන්න හදනවා ඊට පස්සේ උඹලා ගහපල්ලා සමගි ජන බලවේගයට කියලා ඉවරලා ඇයි මෙදාපාර ජනාධිපතිතුමාගේ කපටිකම වැරදුනා හරිද එහෙද ඒ ගුලිය කාලේ රතු අලිපැට ආවෙත් නැහැ ඉතින් ඒ නිසා මේක කරේ විපක්ෂය දෙකඩ කරන්න බැරි වුණාම කුමන්ත්‍රණය වැරදුනාම කියනෝ එන්න සහයෝගය දෙන්න ඒක ක්‍රෙඩිට් එක අරගෙන අපි සජිත් ප්‍රේමදාස ඕන්නං ජනාධිපති කරන්න සහයෝගය දෙන්නම් කියලා ඒ කියන්නේ මොකද්ද අහම්බෙන් ජනාධිපති වෙච්ච පුද්ගලයා අවසාන මොහොත දක්වාම ඒකේ ආතල් එක උපරිමව ගන්නවා ඒකේ ආතල් එක උපරිමව ගන්නවා සහ පිළිගන්නවා තමා නැවත වතාව ජනාධිපතිවරණට ඉල්ලන්නේ නැහැ සජිත් ප්‍රේමදාස ඉල්ලුවාම UNP එකේ ඉතුරු ටිකත් ඇවිල්ලා සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්ක එකතු වෙනවා කියන එක ඉතින් ඒ නිසා අපි ඉතාලම පැහැදිලිව කියනවා මේ පොට්ටුවේ කණ්ඩායමට මේක තේරෙන්නේ නැහැ මේ පොට්ටුවේ කණ්ඩායමට මේක තේරෙන්නේ නැහැ එතුමා කරන්න යන වැඩේ මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. ඊළඟට දැන් මේ ගේනවා දූෂණ විරෝධී පනත. මේ දූෂණ විරෝධී පනත අපි දන්න විජේදාස රාජපක්ෂ මැතිතුමාට මේක ඌමනාවක් තියෙනවා කියන හරියට. හැබැයි මේකේ අඳුරු හස්තය නැත දානවා. අතීතයේ බලපාන පරිදි මේක එන්නේ නැහැ. දැන් ස්ටෝලන් රිකවරි ඇක්ට් එක ගැන මේකට ඉන්ක්ලූඩ් කරන්න කිව්වම කියනවා මාර්තු මාසෙ ගේන්නලු. දැන් අපිට ආරංචි වෙනවා තව තව වෙනස්කම් කීපයක් කරන්න යනවා කියලා මේ පනත නැමේ පනතට සමගාමීව ඒ කරලා මොකද කරන්න හදන්නේ රැකවලාගේ කාර්යභාරය සම්පූර්ණයෙන්ම නිමා කරන්න දුර කාලය ඇතුළත
කරවන්තම මිනිත්තු 3ක්
හරි රැකවලාගේ කාර්යභාරය මේ කාල සීමාව තුළ නිම කරලා දාන්න ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමති දැන් මේක ගෙනල්ලා මේ දියුසුන විරෝධී පනතක් ගෙනල්ලා ඊට පස්සේ අවුරුද්දක් විතර යනවා මේවා අර ටෙක්නිකල් කාරණා ටික කියන්නේ. ඒ වෙනකොට මේ ආණ්ඩුව පැවතුනත් කියයි දැන් මේක තාම ස්ටැබ්ලිෂ් කරන්න බැරි වුණා. ඒකෙන් ඉඳ මේක හරියන්නේ නැහැ කියලා ඉවරලා. ඉතින් අපි දන්නවනේ මේ වැඩේ. දැන් විජේදාස රාජපක්ෂ මහත්තයා ඔබතුමත් අපි එක ආණ්ඩුව හිටියා. මහා බැංකුව බැඳුම් කර මංකොල්ලේ වුණා මොකද කරේ? සිරිකොතේ නීතිඥයෝ දාලා කොමිටියක් දැම්මා. නැද්ද? කොමිටියක් දාලා බේරෙන්න හැදුවා. හැබැයි මේ දැන් ඉන්න පෝට්ටුවේ කණ්ඩායම හොඳ කැම්පේන් එකක් කරපු හින්දා වැඩේ දුරදිග ගියා. දැන් අද අත් වශයෙන්ම කියන්න ඕන අපේ වැරදි හින්දා තමයි මේ විදියට කරන්නේ. අද ප්‍රයිමරි ඩීලර්ස්ලා ඔක්කොම බේරලා දැන් අපි අහනවා බන්දුල ඇමතුමාගෙන් රෙද්දක් ඇඳගෙනද මේ අර්ජුන ඇලොස් ලියලක්ස්ලාට මෙච්චර විශාල මුදලක් මේ මේ පොලි අනුපාත විදියට ගෙවද්දි මේ අත උස්සන්න කියලා. දැන් ගිය අවුරුද්දේ පොලි අනුපාත අසාමාන්‍ය ලෙස ඉහළ ගියාම කොළඹ ඉන්න ධන කුවේරයෝ අර ඒගොල්ලන්ගේ යාළුවෝ ටික ඔක්කොම ප්‍රයිමරි ඩීලර්ස්ලා විදියට බොන්ඩ් මාකට් එකේ ආයෝජනය කරා. සත පහක් අඩු කරගෙන නැහැ. ප්‍රාග්ධානය කෙසේ වෙතත් ඒගොල්ලන්ගේ ලබන පොලි අනුපාතය හරි අඩු කරන්න එපා. ඒ මොකුත් කරලා නැහැ. ඒ මොකුත් කරන්නේ නැතුව මනංකල්පිත තියරිතල උඳිමින් ණය අරගෙන ණය ගෙවීමේ චේතනාවෙන් අලුත් ආදායම් මාර්ග නොසොයමින් ඒ වගේම අලුත් ආයෝජන නොගෙනමින් ඒ වගේම විකුණම් කෑමේ බලාපොරොත්තුවෙන් තමයි මේ වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම යන්නේ. ඒ නිසා එහෙම විකුණම් කෑමේ වැඩපිළිවෙලට අපිට සහයෝගය දෙන්න බෑ. ඉතින් ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි මේ මොකද්ද බහූතයක් අහන්න හදන්නේ තේරෙන්නේ නැතුව. ඉතින් ඒ නිසා මම මගේ කතාව ඉවර කරන්න මගේ වෙලාව ඉවර වෙගෙන යන හින්දා මුන් නියෝජ්‍ය කතානායකතුමනි මේ තේරෙන්නේ මේ ඕගොල්ලන්ට රනිල්ව තේරෙන්නේ අපිට හොඳට තේරෙනවා. හරිද? මේගොල්ලන්ට තේරෙන්නේ නැහැ. මේගොල්ලන්ට වෙලා තියෙන්නේ දෙන දේ කාලා වෙන දේ බලන් ඉන්න. ආ කිව්වම අත උස්සන්න. හරිද? ලොක්ක දෙන දේ කාලා වෙන දේ බලන් ඉන්න.
එතුමනි මේ ගරු පරික්කාර මන්ත්‍රීතුමා අද මාතෘකාවන් වනේ මේ කතා කරන්නේ 91 ඊ ස්ථාවර නියෝගය යටතේ.
නබවෙන්සිත කරු.
කතා කරන්නේ මේ 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 ගැළවෙන්නේ
මේ නියෝජ්‍ය කතානායකතුමනි පාදේ සභාවල ඉඳලා ඇවිල්ලා එතුමාලට දැන් මේ යන්තම් ජනාධිපතිතුමාගෙන් ජීවිතේ බේරගෙන මං කාගේවත් නම් කිව්වේ නෑ හරිද? මෙතුමාලට දැන් යන්තම් රනිල් වික්‍රමසිංහ මහත්තයත් එකතු වෙලා ඇඟ බේරගෙන හැංගිලා හිටපු කට්ටිය ඇවිල්ලා දැන් දෙන දේ කාලා වෙන දේ දැන් අර සම්බන්ධීකරණ කමිටු සභාපති කමිට වාහනයක් දීලා තියෙනවනේ ඒ කටු ටික කාලා ඉන්න අර සම්බන්ධීකරණ කමිටු සභාපති කමිට හම්බලා තියෙන වාහනේ තෙල් ටිකයි අරගෙන ජනාධිපතිතුමා අඬගාලා ඩිනර් එකක් දුන්නාම ඒක කාලා බිල කටවහන් ඉන්න. එයා කිව්වම අත උස්සන්න. හරිද? ඕගොල්ලන්ට ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ. හැබැයි හොඳට මතක තියාගන්න ඊළඟ පාර ගෙදර ඊළඟ අපි දිනනවා. අපි දිනන බය නැතුව කියනවා හෙට ජන්දියක් තියෙන අපි දිනනවා. හරිද? ඔයා ගෙදර ගියම අභියෝග කරන්න පුළුවන් නම් දිනන්න කියලා බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි කරමන්ත. ඊළඟට ගරු ආචාර්ය විජේදාස රාජපක්ෂ මහත්මයා ඔබතුමාට මිනිත්තු 30ක කාලයක්.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මාතෘකාවට කලින් කෙටියෙන් අදහසක් ප්‍රකාශ කරනවා. ගරු එස්.එම්. මරික්කාර් මහත්තයා සඳහන් කරා ණය ප්‍රශස්තකරණය ඇයි අපි පාර්ලිමේන්තුවට ගෙනාවේ කියලා. ඒක පාර්ලිමේන්තුවට ගෙනාවේ නැත්තම් ඔබතුමා මොකද්ද කියන්නේ? අන්න ජනතාවට ජනතාවගේ හැට වැලි ගහලා කොලේ වහලා ජනාධිපතිතුමා තනියෙන් ජනාධිපති මන්ත්‍රී තියාගෙන ගිවිසුම් ගහලා ඔක්කොම ඉවර කරා. දෙවෙනි කාරණේ අපි ඉදිරිපත් කරපු ණය ප්‍රශස්තකරණය අපි කිව්වා පාර්ලිමේන්තුවේදී මේක හොඳ නෑ මේක ETF එක EPF එක විනාශ කරන බැංකු පද්ධතිය කඩා වැටෙන යෝජනාවක් කියලා තමුන්නාන්සල කියපු නිසා අපි කිව්වා අපි ඒක අකුල ගන්නම් ඔබතුමාලගේ එක දෙන්න ඔබතුමාලගේ එක අපි සම්මත කරලා දෙන්නම් කියලා ඔබතුමාලා දුන්නේ නැහැ. තුන්වෙනුව ඔබතුමාලා කවුරුවත් කතා කරන්නේ නැහැ. දැන් ණය ප්‍රශස්තකරණයක් අපි කරා. ඒක නොකරනම් බැංකු පද්ධතියට වෙන්නේ මොකද්ද? EPF එකට ETF එකට මොකද්ද වෙන්නේ කියලා කවුරුත් කිව්වේ නැහනේ. අපිට වැදගත් කාරණේ ඒකනේ. ඉතින් ඒක නිසා අපි අවශ්‍යතාවයට අනුකූලව නීතියට අනුකූලව ප්‍රජාතන්ත්‍රවාදීව තමයි පාර්ලිමේන්තුවේ ඕනනම් රතු වලින්ටත් අදහස් ප්‍රකාශ කරන්න දුන්නා, නිල් පාට කොළ පාට අලින්ටත් අවස්ථාව දුන්නා, හැම අලියෙකුටම අවස්ථාව දුන්නා අදහස් ප්‍රකාශ කරන්න. එක වරදක්ද? ඔබතුමාට හම්බුනේ නැහැ. ඒ කියන්නේ ඔබතුමා රතු එකටත් අයිති නැහැ, කොළ එකටත් අයිති නැහැ. ඒකට ඒකට ඒක ගැන අපි සතුටු වෙනවා. ඒ ගැන සතුටු වෙනවා අපි. ගරු නියෝජ කතානායකතුමනි, අද ගෙනාපු යෝජනාව ඉතාමත්ම වැදගත් යෝජනාවක්. ගරු සාගර කාර්යවස මැතිතුමා, එතුමා නීතිච්ච වෘත්තියේ අපේ සහෘදයෙක් විදිහට නීතිච්ඥ වෘත්තිය පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක් කරලා කරුණු ඉදිරිපත් කරපු එක අපි පිළිගන්නවා. එතකොට මේ අධිකරණවල තිබෙන නඩු ප්‍රමාදය, මේක කිසිසේත් අපිට සාධාරණී කරන්නත් බැහැ, සාධාරණී කරන්න අයිතියකුත් නැහැ. හැබැයි නඩු ප්‍රමාදය කියන එක පිළිබඳව ඉතිහාසය ගත්තොත් මේක අද එකක් නෙවෙයි, ප්‍රජාතන්ත්‍රවාදී පදනම ෆවුන්ඩේෂන් එක දාපු ලේඛනය විදිහට අපි සලකන්නේ මැග්නා කාටා ගිවිසුම. ද මැග්නා කාටා ගිවිසුම ඇතුළත් වුණේ අවුරුදු 808කට කලින් 1215. ඒ වෙලාවෙත් ඒකේ වගන්තියේ තියෙනවා to no one we will sell the justice, to no one we will deny or delay the justice කියලා. ඒ කියන්නේ මේට අවුරුදු 808කට කලින් මහා බ්‍රිතාන්‍යෙත් මේ ප්‍රශ්නේ තිබිලා තියෙනවා. ඉතින් මේට අවුරුදු 50කට 60කට කලින් අපි නීතිඥ සංගමේ ජර්නල් එකක් අරගෙන කියවනකොට තියපු සම්මන්ත්‍රණයක් බලලා කියනකොට ඒතර අඩුම ගානේ මාතෘකා කීපයක් තියෙනවා නීතියේ ප්‍රමාද වීම පිළිබඳව. මේක දිගින් දිගටම කාලීනම රටින් රටට වෙනස් වෙමින් පවතින තත්ත්වයක්. අපේ රටේ මිලියනයකට ලක්ෂ 10ක ජනතාවට සිටින විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව 18යි. ඒක හරි. අපි පිළිගන්නවා ලෝකයේ දියුණු රටවල් එක්ක ගත්තාම මේ ප්‍රතිශතය ඉතා පහළ මට්ටමේ එකක්, මීට වැඩි ප්‍රමාණයක් සිටිය යුතුයි කියන කාරණේ පිළිගන්නේ. මේ පිළිබඳව අධිකරණ සේවා කොමිෂන් සභාවත් අධිකරණ අමාත්‍යාංශය ඇතුළු අදාළ අංශ අධ්‍යයනයක් කරලා 2022 දී අපිට ඉල්ලලා තියෙනවා, අපෙන් ඉල්ලලා තියෙනවා තව අධිකරණ ඇති කරන්න ඕන කියලා 174ක්. ඉතින් නියෝජ කතානායකතුමනි, මේ රටේ තිබුණු ආර්ථික තත්ත්වයක් එක්ක, වර්තමානයේ පවතින තත්ත්වයක් එක්ක ඒදා විශාල අධිකරණ සංඛ්‍යාවක් අපිට පටන් ගන්න බෑ. නමුත් අපි මෑතකදී අධිකරණ කීපයක් පටන් ගත්තා වගේම ඉදිරි මාස කීපය ඇතුළත තවත් අධිකරණ සංඛ්‍යාවක් 30 ගණනක් වගේ අපි වැඩි කරන්න මේ වෙනකොට පියවර අරගෙන යනවා. ඒ වගේම මේ මාසේ 11 වෙනිදා රත්නපුරේ අධිකරණ සංකීර්ණයක් ඉදි කරලා තියෙනවා. අවුරුදු ගානක් තිස්සේ ඉදි කරා, විශාල වියදමක් දරලා ඒක විවෘත කරන්නත් තියෙනවා. වැලිමඩ අලුතෙන් අධිකරණයක් හදලා තියෙනවා. සමහර ඒවා පටන් ගත්තේ අපිට ගෙනියන්න මුදල් නැති නිසා බොහොම අමාරුවෙන් තමයි, හෙමින් තමයි ඒවයි වැඩ කටයුතු කරන්නේ. එතකොට වර්තමානයේ ගත්තොත් මේ මාතෘකාව ගැන කතා කරන්න, ඇත්ත වශයෙන්ම අද අධිකරණවල පවතින නඩු සංඛ්‍යාව කුමක්ද කියලා දල අදහසක් අපි කාටත් තියෙන්නට ඕන. මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව 20 සංශෝධනයෙන් වැඩි කළට පස්සේ විනිසුරුවරුන් 17 දෙනෙක් අධිකරණ ශාලා 4ක නිරන්තරයෙන් නඩු ඇසීමේ කටයුතු සිද්ධ කරනවා. පවතින නඩු සංඛ්‍යාව 5482යි. එක් විනිසුරුවරයෙකු හට විසඳීමට තිබෙන නඩු අපි ගණනය කරොත් එම නඩු 322ක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුට විසඳීමට නියමිතව තිබෙනවා. අභ්‍යාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව 20යි. අභ්‍යාචනාධිකරණ 10ක් ක්‍රියාත්මක වෙනවා. 2022 ඉවරනකොට පැවති නඩු සංඛ්‍යාව 3423යි. එක විනිසුරුවරයෙකුට නඩු 171ක් විසඳන්න නියමිතයි. සිවිල් අභ්‍යාචනාධිකරණයේ ආයතන තියෙනවා අධිකරණ 22ක්. නඩු සංඛ්‍යාව 6800යි. වාණිජ මහාධිකරණ 4ක් දැන් තියෙනවා. අලුතෙන් පටන් ගත් එකක් එක්ක 4යි, තවත් එකක් ඉදිරි මාසයේ හෝ දෙක ඇතුළත අපි ආරම්භ කරනවා. ඉතින් මේ වාණිජ මහාධිකරණය පිළිබඳව වැඩි බරක් ඉදිරිපත් කරා සාගර කාර්යවස මැතිතුමත්, අපේ මදුර විතාන මැතිතුමත්. ඇත්ත මේ වාණිජ අධිකරණය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීම රටේ ආර්ථිකයට ඉතා වැදගත් කාරණයක් වෙනවා. එතකොට ඒ අධිකරණයේ තිබෙන නඩු සංඛ්‍යාව 8376යි. ඒ 8376ක් වුණත් එයින් නඩු 5808ක්ම තිබෙන්නේ බේරුම් කරන තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා. එතකොට විමසීම සඳහා සාමාන්‍ය නඩු තිබෙන්නේ 2568යි. එතකොට එක් විනිසුරුවරයෙකුට එහි තිබෙනවා නඩු 488 විසඳීම සඳහා නියමිතයි අර 5808 නැතුව. ඊළඟට අපරාධ මහාධිකරණ තිබෙනවා 48ක් එහි තිබෙනවා නඩු 29723ක්. දිසාධිකරණ 61 තිබෙනවා නඩු 263481ක්. ඒ වගේම මහේස්ත්‍රාත් අධිකරණවල 803642යි, ළමා මහේස්ත්‍රාත් අධිකරණ 1108යි, කම්කරු විනිශ්චය සභාවල 5225යි. මේ අනුව 11,27,265ක් සමස්ත නඩු සංඛ්‍යාව මේ වන විට අධිකරණවල පවතිනවා. එතකොට විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉඳලා මහේස්ත්‍රාත් අධිකරණය දක්වා විනිසුරුවරුන් ඉන්නේ 399යි. ඒ අනුව තමයි මම කිව්වේ මිලියනයකට 18 දෙනෙක්ගේ ප්‍රමාණය ප්‍රමාණයක් තමයි තිබෙන්නේ. ඊළඟට මෙහිදී අවධාරණය යොමු කළ යුතු කාරණයක් තියෙනවා නියෝජ්‍ය කතානායකතුමනි. මේ අපරාධ මහාධිකරණවල පවතින අපරාධ නඩු 29,723න් ළමා අපචාර නඩු 5,550. එයින් 4,312ක් ස්ත්‍රී දූෂණ නඩු. මේ දෙක එකතුව නඩු 9,862ක් තිබෙනවා. අපි ශ්‍රී ලාංකිකයෝ විදිහට ඇත්තටම ලැජ්ජ විය යුතු කාරණයක්, අපි කනගාටු විය යුතු කාරණයක් මේ මහාධිකරණවල තිබෙන නඩු වලින් තුනෙන් එකක්, හරියටම 33ක් තිබෙන්නේ ළමාපචාර සහ ස්ත්‍රී දූෂණ නඩු. ඉතින් ඔලෝකේ ඕන රටක් මේ දර්ශකයේ දිහා බලනකොට මේ රටේ ජනතාවගේ හැදියාව පිළිබඳව මිම්මක් ගන්නවා මේවා දිහා බලලා. ඉතින් මේ අපරාධ, මේ අපචාර නතර කිරීම සඳහා අපි පියවර ගත යුතුයි. නීතිය පුළුවන් ප්‍රමාණයට එන්න එන්න දැඩි ලෙස නීති පැනෙව්වා පහුගිය කාලේ. ඔබතුමා දන්නවා අපි අධිකරණ අමාත්‍යාංශයට අදාළව මේ නීති, විශේෂයෙන්ම මේ මත්ද්‍රව්‍ය පිළිබඳව නීති, ළමයින්ගේ ආරක්ෂාව පිළිබඳව නීති ඇතුළත්ව අනපනත් 25ක් 27ක් සම්මත කරගත්තා මේ පාර්ලිමේන්තුව තුළ මාස 8ක 10ක කාලයක් තුළ. තවත් අනපනත් 30-40කට වැඩි ප්‍රමාණයක් මෙම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. එතකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඊළඟට තිබෙන වැඩිම නඩු ප්‍රමාණය තමයි මිනිමැරුම් සහ මිනිමැරීමට තැත් කිරීම 3,286යි. එතකොට විෂමද්‍රව්‍ය මේ මහාධිකරණයව 3,376යි. එතකොට එතනත් තිබෙනවා නඩු 6,661ක්. ඒ කියන්නේ මහාධිකරණ අපරාධ නඩු සමස්තෙන් 22%ක් මෙතෙන්ට. එතකොට මේ 22%යි අර කියපු ළමා අපචාර ස්ත්‍රී දූෂණයි ගත්තම 55%ක්ම තියෙන මේ නඩු. අපේ සමාජයේ කොතරම්
ලක්ෂණ කියලා ලෙවෙන්ත.
ඔව්.
විකර්ණ මාත්‍යාචේ ඇම්නිස්ටි එකක් දුන්නොත් ඉවරයිනේ මේ නඩු. විශාල සංඛ්‍යාවක් තියෙන කිසිම බොහොම පොඩි නඩු. ඔබතුමා කියන නඩු වලින් 100%කට ඇම්නිස්ටි එකක් දෙන්න පුළුවන් සභාවක්.
ගරු කතානායකතුමනි, දැන් සමාව දීම කියන කාරණේ මතුවෙන්නේ දැන් විවස්ථාව අනුව නඩුවකට වරදකාරයෙක් වෙච්ච කෙනෙකුට. හැබැයි එතුමා ඔබතුමා කියන කාරණේ හරි වැදගත්. මේ පිළිබඳව අපි ගැඹුරු අධ්‍යයනයක් කළා, වැඩ මුළු ගණනාවක් තිබ්බා. මේ සඳහා විදේශීය උපදේශකයින්ගේ අපි සහයත් ලබා ගත්තා. ගරු අගවිනිසුරුතුමා, ගරු නීතිපතිතුමා ඇතුළු විනිසුරුතුමල්ලා කණ්ඩායමක් සහ නීතිඥ සංගමයේ විදිහට අපි මේ දිනවල ඒ සඳහා අදාළ පනතක් කෙටුම්පත් කරගෙන යනවා. ඒක තමයි ප්ලී බාගේනින් පනත. ඒ කියන්නේ ආයාචනායක් මගින් ඉදිරිපත් කරනවා අඩු වරදකට වරද පිළි අරගෙන නඩු ඉවර කරන්න. එතකොට මේ ක්‍රමවේදය ඇමරිකා එක්සත් ජනපදයේ සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. එහි නඩු සමතේකටපත් වෙන ඒ විදිහට ප්ලී බාගේනින් ක්‍රමය මගින් අවසන් වෙන නඩු සංඛ්‍යාව ගරු නියෝජ්‍ය කතානායකතුමනි 97ක්. මම පිළිගන්න ඔබතුමා කියපු කාරණේ, මම හිතන්නේ ඒ අදහසින් තමයි කිව්වේ. මොකද දැනට තියෙන ක්‍රමයේ අනුව ගරු නියෝජ්‍ය කතානායකතුමනි, චූදිතයෙකුට වරද පිළි අරගෙන සමාව අඩු වරදකට දඬුවමක් විඳින්න සූදානම් වුණත් හැබැයි බයයි. මොකද ක්‍රමවේදය තුළ අපි ක්‍රමයක් හදලා නැහැ. දැන් බරද පිළිගත්තට පස්සේ සමහර විනිසුරු තුමෙක් කියන්න පුළුවන් නෑ මම අවුරුදු 20ක්ම දෙනවා කියලා. එහෙම වෙලා තියෙනවා. සමහර විනිසුරුවරයෙක් ඒක සලකා බලලා අඩු දඬුවමක් දෙනවා. SBM එතුමාට උනා වගේ. ඔව්. ඉතින් ඒක නිසා කිසි විශ්වාසයක් ජනතාවට නැහැ නීතිඥවරුන්ට උපදෙස් දෙන්න බයයි. සේවාදායකයෙකුට ඒ තත්ත්වයට එන්න කියලා. ඉතින් ඒක පිළිගන්නවා අපි. ඒක නිසා ඒ සඳහා අවශ්‍ය නීති ප්‍රතිපත්ති හඳුන්වා දීම ඒක අපේ වගකීමක්. දැන් අධිකරණවල විනිසුරුවරුන් නඩු විමසීම් කටයුතු කරනකොට තියෙන අඩුපාඩුකම් ගැන අපි කතා කරනවා. ඒතොර නීති අඩුපාඩුකනුත් තියෙනවා. දැන් විනිසුරුවරුන්ට නීති හදන්න බෑනේ. නීති හදන්න බලය දීලා තියෙන්නේ ජනතාව මේ පාර්ලිමේන්තුවේ ඉන්න මහජන නියෝජිතයන්ට. ඒතොර මහජන නියෝජිතය විදියට අපි අවශ්‍ය වෙලාවට අවශ්‍ය නීතිය හදලා දුන්නේ නැත්තම් විනිසුරුවරුන්ට සිද්ධ වෙනවා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් තියෙන නීතියට අනුව කටයුතු කරන්න. එමනම් මේ පළවෙනි මුඛ්‍ය පරමාර්ථය පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයෙක් පත් කරනකොට ජනතාවගේ රටට අවශ්‍ය නීති සම්පාදනය කිරීම. එතකොට ඒ නීතිසික සම්පාදනය වෙන්නේ නැතුව මෙතන අපි හැම දෙයක්ම කරනවා. මන්ත්‍රීවරු මහජන නියෝජිතය අපේ රටේ හැම දෙයක්ම කරනවා. අඩුවෙන්ම කරන දේ තමයි නීති හදන එක. අපි මගුල් ගෙවල් වල යනවා, මල ගෙවල් වල යනවා, තොරන් තියෙන තැන් වලට යනවා, විපක්ෂයත් එක්ක ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ අපි මෙතන ගහ ගන්නවා, මඩ ගහ ගන්නවා, ආපහු හොද ගන්නවා, මේ ඔක්කොම කරනවා. දැන් අද මේ පනත ගැන අද මේ යෝජනාව ගැන කතා කරන්න ඇවිල්ලත් අපි කතා කරුවේ මොනවද? ණය ප්‍රසස්ත කරන්නේ කොහොමද? රට මංකොල්ල කෑවේ කවුද? බැංකුව මංකොල්ල කෑවේ කියන එක අපි කතා කරන්නේ. ඉතින් මේ පාර්ලිමේන්තුවම කියනවා විනිශ්චයකාරවරු නඩු අහන්නේ නැහැ, මිනිස්සු රස්තේ ආදිනවා කියලා. මේ අපිම දොස් මෙතන ඉඳන් දොස් කියනවා. ඒක හරිද? එනිසා මේ පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයෝ මීට වැඩිය මම ස්තුතිවන්ත වෙනවා සාගර කාර්යවසම් මැතිතුමාට. අපි පාර්ලිමේන්තු කාරක සභාවක් දාමු, කාරක සභාවක් දාලා සාකච්ඡා කරමු. මොකද විනිසුරුවරුන්ට අපි හදලා දෙන නීතියෙන් පිට යන්න බෑ. ගියපු ගමන් ආපහු බනින්න ඕන විනිසුරුවරයා නීතිය උල්ලංඝනය කරයි කියලා. ඉඳලා හිටලා විනිසුරුවරයෙක්ගේ ක්‍රියාකලාපය පිළිබඳව ප්‍රශ්නයක් මතුවෙනවා වෙනවා. ඒක කොයි සමාජය තුළ සිද්ධ වෙන දෙයක්. ඒක නිසා අපි අර විනිසුරුවරුන් සම්බන්ධව කරපු එක ප්‍රකාශයක් පිළිබඳව මම අදහසක් කියන්නට ඕන කරු කතානායකතුමනි, සාමාන්‍ය වශයෙන් අපේ රටේ මේ නඩු විසඳීම පෞද්ගල කාලය තුළ අපි දන්නවා පාස්කු ඉරිදම් පටන් ගත්තට පස්සේ අවුරුදු 4ක්ම මේ රට ඉතාමත්ම ව්‍යාකූල තත්ත්වයක තිබුණා. ඊට පස්සේ කොවිඩ් වසංගතය නිසා අපිට අධිකරණයකට යන්න බැරුව හිටියා. ඊළඟට මේ රටේ දේශපාලන අර්බුදයක් ඇති වුණා, ආර්ථික අර්බුදයක් ඇති වුණා, අරගලයක් ඇති වුණා. මේ කාල සීමාවල් තුළ ඉතාම අවම මට්ටමට තමයි අධිකරණයට කටයුතු කරන්න සිද්ධ වුණේ. එහෙම කටයුතු කරනකොටත් දිසා අධිකරණවල 2019 අවුරුද්දේ පවරපු නඩු සංඛ්‍යාවෙන් විමසලා අවසන් කරලා තිබුණේ 77%. නමුත් 2019 වසරේ දිසා අධිකරණවල සිවිල් නඩු පවරපු නඩු සංඛ්‍යාවෙන් 89%ක් අවසන් කරලා තියෙනවා. 77-89 වෙලා තියෙනවා. ඒක ප්‍රශස්ත මට්ටමක්. හැබැයි ප්‍රමාණවත් නැහැ. මොකද අවුරුදු 4ක් 30 ගොඩ ගැහිච්ච නඩු සංඛ්‍යාවත් එක්ක බලනකොට ප්‍රමාණවත් නැහැ. හැබැයි ඒකට අපිට ඒක පිළිබඳව වගකීම අධිකරණයට පවරන්නත් බෑ අපිට. අනිත් පැත්තේ මහේස්ත්‍රාත් අධිකරණවල 2019 විසඳපු නඩු සංඛ්‍යාව ගොනු කරන ලද නඩු සංඛ්‍යාවෙන් 99.7%. එතකොට 2022 වෙනකොට ඒ සංඛ්‍යාව මහේස්ත්‍රාත් අධිකරණවල 96%ක් බවට පත් වෙලා තියෙනවා. 3% අඩුවීමක් තියෙනවා. එතකොට ඒ 3% අඩුවීමට හේතු බලපාපු කරුණු ගණනාවක් තියෙනවා. එතකොට අපේ අධිකරණ සේවා කොමිසමේ තියෙනවා පුරප්පාඩු විතරක් 1175කට වැඩි ප්‍රමාණයක්. ඉතින් අපි අවුරුදු ගාන 2030 ඉල්ලලා තමයි අපිට පහුගිය දිනවල අනුමැතියක් ලබා දුන්නා 250 දෙනෙක් බඳව ගන්න අධිකරණ සේවා කොමිෂන් සභාවේ ඒ කටයුතු සිද්ධ කරනවා ස්වාධීනව. ඒකට අපේ කිසිම ඇදහිල්ලක් නැහැ. ඒත් තවත් 800කට වැඩි පුරප්පාඩු සංඛ්‍යාවක් තියෙනවා. එතකොට සුළු සේවකින්ගේ පුරප්පාඩු තිබුණා. අපි අර බහුකාර්ය සේවකින්ගෙන් 550කට වැඩි සංඛ්‍යාවක් අපේ අමාත්‍යංශයට අනුයුක්ත කරගන්න කටයුතු කරා. ඒ ප්‍රශ්නේ බොහෝ දුරට දැන් විසඳමින් පවතිනවා. නමුත් අධිකරණ සේවා කොමිසමට අවශ්‍ය නිලධාරීන් සංඛ්‍යාව බඳවා ගැනීම සඳහා ඉදිරි අවුරුද්දේදී අපිට කටයුතු කරන්නට සිද්ධ වෙනවා. විනිසුරුවන්ගේ සුදුසුකම් ගැන ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි නෙවෙයි තීරණය කරන්නේ, අධිකරණ සේවා කොමිෂන් සභාව. අර සමහර ප්‍රකාශ නිසා සමාජයට වැරදි මතයක් යෑම වැළැක්වීම අපේ යුතුකමක් වෙනවා. අපේ වාණිජ මහාධිකරණයේ විනිසුරුවරුන් දැනට ඉන්නවා හතර දෙනෙක්. ඒ හතර දෙනෙන් හතර දෙනාම ඒ විෂය පිළිබඳව විෂයානුබද්ධ දැනීම තියෙන විනිසුරුතුමල්ලා. එයින් විනිසුරු ප්‍රධාන විනිසුරුතුමා ඇතුළු විනිසුරුතුමල්ලා දෙදෙනෙකුටම ලන්ඩන් විශ්වවිද්‍යාලයේ වාණිජ නීතිය පිළිබඳව පශ්චාත් උපාධි LLM උපාධි ලබාගත් විනිසුරුතුමල්ලා තමයි කටයුතු කරන්නේ. ඉතින් මහා බ්‍රිතාන්‍ය ගත්තත් ගරු කතානායකතුමනි, මේ අද හේ තිබෙනවා කොමර්ෂල් හයිකෝට් 33ක් හෝ 37ක් වැනි විශාල ප්‍රමාණයක් තියෙනවා. අද සමාජය තුළ ඇතිවෙන ගනුදෙනු සංඛ්‍යාව වැඩි වෙන නිසා, වාණිජ ගනුදෙනු වැඩි වෙන නිසා, එදා තිබුණු දිසාධිකරණ වෙනුවට අද අපිට වැඩි අවධානයක් යොමු කරන්න සිද්ධ වෙලා තියෙනවා වාණිජ ගනුදෙනු, වාණිජ නඩු හබ සම්බන්ධව. ඉතින් ඒක ඒ වෙනුවෙන් අපි අලුතෙන් අනපනත් ගණනාවක් සම්මත කරගෙන යනවා. ඒ අතරතුර බේරුම් කරන පනතක් අලුතෙන් කෙටුම්පත් කරලා තිබෙනවා. ඒ වගේම කොමර්ෂල් මීඩියේෂන් වාණිජ මැදිහත්වීම් සඳහා බේරුම් කරන පිළිබඳව පනතක් සකස් වෙමින් පවතිනවා. ඉන්වෙස්ට්මන්ට් ඩිස්පියුට්ස් වලට අපි යොමු වෙලා තියෙනවා ඒ සඳහා නීතියක් ගේන්න. ඒ වගේම ඉන්සෝල්වන්සි වස්තුභංගත්ව පිළිබඳව පනතක් සම්පාදනය කරමින් යනවා. කරු කතානායකතුමනි, 2015 මම අධිකරණ ඇමතිවරයා විදිහට පත් වුණ අවස්ථාවේදී අපි විශාල උත්සාහයක් දැරුවා මේ නීති යුක්තිය ප්‍රමාද වීම වළක්වන්න. ඒ අනුව 2015 සමතකරණය, අපි දැක්කා සමතකරණය තුළ සමතය වෙන නඩු සංඛ්‍යාව 147% ප්‍රතිශතයක් තිබුණේ. අපි ඒක 102,000 තිබුණ එක 105 දක්වා වැඩි කරා මුල්‍ය වටිනාකම. ඒ අනුව ඒ සංඛ්‍යාලේඛන අනුව බලපුවම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සාමාන්‍ය වශයෙන් දිසාධිකරණයට පැමිණිය යුතුව තිබුණු නඩු වසරකට 50,000ක් එතනින් අඩු වුණා සමතකරණය හේතුව නිසා. දැන් මේ වන විට සමතකරණය සාර්ථක නිසා අපි දකිනවා ප්‍රතිශතයේ ඉහළ ගිහිල්ලා තියෙනවා 70%ක් විතර. ඒ එක්කම සමහර මෝටර රථාඥා පනත යටතේ වැරදි ගණනාවක් 7ක් හෝ 8ක් අපි ස්පොට් පයින් ක්‍රමයට ඉදිරිපත් කළා. එතකොට ඒ නඩු සුළු නඩු විදියට සලකලා අධිකරණ පද්ධතියෙන් ඉවත් කරපු නිසා 2015 ඉඳලා වසරකට මහේස්ත්‍රාත් අධිකරණයට එන නඩු සංඛ්‍යාව 50,000ක් දළ වශයෙන් අඩු වුණා. එතකොට ඔය දෙක විතරක් ගත්තත් 100,000 අවුරුද්දකට නඩු ප්‍රමාණය අපි එතනින් අඩු කළා. එහෙම නොවුණා නම් මේ වෙනකොට මේ 111,000ක් නෙවෙයි 117,000ක් විතර නඩු ගොඩ ගැහිලා තියෙන්නට ඕන. ඒ වගේම මෑතකදී අපි මේ සමතකරණය 105 සීමාව 110 දක්වා වැඩි කරා. ඒ ඔව්
කරු ඇමැත්තුමා, ඔබතුමා මේ පාර්ලිමේන්තුව තුළ ඔබතුමාත් විශේෂයෙන් ඔබට පූර්වගාමී අමාත්‍යවරු අනිසබ්බි ඇමැත්තුමාත් පහුගිය කාලේ රාජාණ්ඩු කාලේ ඉඳලම තිබිච්ච පනත් විශාල ප්‍රමාණයක් සංශෝධනය කරන දැවැන්ත කැපකිරීමක් කරා. ඒකට ස්තුති වෙනවා. යම් යම් පනත් ඔබතුමාට කැබිනට් එකෙන් දෙන පනතුත් දෙනවා. ඔබතුමාට ඕන දේ උද්ගෙන ඔබ ඇමතිවරයා විදිහට කාර්යභාරයක් කරනවා. ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ ඔබ සඳහන් කරා 2016 සංශෝධනය කළාද විදේශ විනිමය පනත නිසාවෙන් අපේ රටට අහිමි වෙච්ච විදේශ විනිමය ආදායම ඩොලර් බිලියන් 53ක් කියන එක ඔබතුමා සඳහන් කරා. අපිත් ඒ කාරණාව දන්නවා. ඩොලර් බිලියන් 53ක්. අපේ රටේ ණය ප්‍රමාණය ඩොලර් බිලියන් 41යි විදේශීය ණය. ඔතන අපේ රටට විතරට ගියපු විශාල මුදල් ප්‍රමාණයක් ආයෙත් ගෙනාවේ නැහැ, ගේන්නේ නැහැ. විදේශ බැංකුවල වෙනත් තැන්වල තියෙනවා. ඔබතුමා ඒ කාරණාව හොඳින් දන්න කෙනෙක්. දැන් මේ පනත් ප්‍රමාණය සංශෝධනය කරනවා වගේ ඔබතුමාගෙන් පැහැදිලි කරගන්න කැමතියි. විදේශ විනිමය පනත එදා 2016 එවකට හිටපු අයගේ ඕනකම් වලට සිද්ධ වුණා. අද මේ බරපතල මූල්‍ය අර්බුදයක් විදේශ විනිමය අර්බුදයක් තියෙන වෙලාවේදී ඒ පනත සංශෝධනය කිරීම සම්බන්ධව ඔබතුමාට තනියෙන් එක තීන්දුවක් ගන්න හම්බෙන්නේ නැහැ. කැබිනට් මණ්ඩලය තුළ මුදල් අමාත්‍යාංශය තුළ සහ ඔබ ඒ ආණ්ඩුපක්ෂය තුළ යම් එකඟතාවයක් ලැබිලා තියෙනවද, වැඩපිළිවෙළක් තියෙනවද, ඒ පනත සංශෝධනය කිරීම සම්බන්ධව යම් වැඩපිළිවෙළක් තියෙනවද කියන කාරණාව පැහැදිලි කරගන්න කැමතියි.
නියෝජ්‍ය කතානායකතුමනි, මම ඒ ප්‍රකාශය මේ පාර්ලිමේන්තුවේ කළා. මම දැක්කා ඒ ප්‍රකාශය පිළිබඳ අපේ ගරු මන්ත්‍රීතුමාලලු උනන්දුවත් දැක්වත් බොහෝ මාධ්‍යවත් ඒව ප්‍රචාරය කරේ නැහැ. මොකද ඒවට අදාළ ගනුදෙනුකාරීන්ගේ ඇඩ්වර්ටයිස්මන්ට් වලින් තමයි වැඩිපුර හුඟක් මාධ්‍ය ආයතන යැපෙන්නේ. ඒ නිසා ඒක රටේ ජනතාවට හරියට සන්නිවේදනය වුණේ නැහැ. ඇත්ත මම නැවතත් කියනවා 2005 අවුරුද්දේ පටන් 2006 අවුරුද්දේ පටන් මහබැංකුව විසින් ඒ කළ යුතු නිසි නියාමනය සිද්ධ කළේ නැහැ. එදා තිබුණේ එක්ස්චේන්ජ් කන්ට්‍රෝල් ඇක්ට් එකක්, විනිමය පාලන පනතක්. ඒ විනිමය පාලන පනත යටතේ තමයි ඔබතුමාට මතක ඇති සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ කාලේ කීප දෙනෙක් සිරගත වුණා. ඒ සිරගත වෙලා සිරෙදි මිය ගියා සමහරු. එතකොට මේ පනතේ යටතේ තිබෙන ප්‍රතිපාදන නිසි පරිදි ක්‍රියාත්මක නොවීමත් 2017 දී මේ පනත එක්ස්චේන්ජ් කන්ට්‍රෝල් එක වෙනුවට ෆොරින් එක්ස්චේන්ජ් කියලා කන්ට්‍රෝල් එක අයින් කරලා ඒ දඬුවම් ලිහිල් කරලා ගෙනාපු නිසා ඒ කූට ව්‍යාපාරිකයින්ට මේ රටේ දුප්පත් අහිංසක මිනිස්සුන්ගේ ලේ දහඩිය කඳුළු වලින් උපයපු ඩොලර් ටික තමන්ගේ පෞද්ගලික සුඛ විහරණය සඳහා විදේශ රටවල් වල තැන්පත් කරගෙන තියෙනවා. ඒක බිලියන 53.5 කියපු කාරණේ කවුරුවත් අභියෝගයට ලක් කරේ නෑ අද දක්වා. ඒක කියන්නේ පිළිගන්නවා. එතකොට ඒ පිළිබඳව මහ බැංකුව අපි දැනුවත් කරා. මහ බැංකුවේ ප්‍රධානම ව්‍යාපාරිකයෝ 30 දෙනාගෙන් ප්‍රකාශන ඉල්ලපුවාම 57 දෙනෙක් දුන්නා. ඒවෙත් සම්පූර්ණ විස්තර දීලා නැහැ. ඉතින් ඒක නිසා ඒ නීතිය දුර්වල කරලා තියෙනවා. ඒ නීතිය අලුතෙන් හදන්න අපි සාකච්ඡා කරලා තියෙනවා ශ්‍රී ලංකා මහ බැංකුවත් මුදල් අමාත්‍යාංශයත් එක්ක. කරු ජනාධිපතිතුමාත් උපදෙස් දීලා තියෙනවා ඒ වුණාට අලුත් පනතක් හදමු කියලා. අපි ඉතා ඉක්මනට අලුතෙන් පනතක් ගේන්න කටයුතු කරනවා. අර මහ බැංකුව ස්වාධීන කරලා පනත ගෙනාවා වගේම. එතකොට මේ කාරණේදී ගරු සභාපතිතුමනි ඊට අමතරව මේ සමතකරණය අපි උතුරු නැගෙනහිර දෙපළ අතරට යුද්ධයෙන් පීඩාවට පත් වුණු ජනතාව ඉන්න ප්‍රදේශවලට හඳුන්වලා දුන විශේෂ ඉඩම් පිළිබඳව සමතකරණය. උතුරු නැගෙනහිර ඒවට ආපු ඒ ආරවුල් වලින් 70%ක් නිරාකරණය වුණා. ඒක සාර්ථකව සිද්ධ වුණා. නැත්නම් ඒ ජනතාවටත් සාමාන්‍ය අධිකරණයට කියලා අවුරුදු 10-15 නඩු කියන්නට වෙනවා. ඒ ක්‍රමයේ සාර්ථක නිසාම අපි අනෙකුත් පළාත්වල මේ වෙනකොට දිස්ත්‍රික්ක 6ක අපි ඒක පටන් අරගෙන තියෙනවා. අනිකුත් දිස්ත්‍රික්ක වලටත් ව්‍යාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් අපිට යුරෝප සංගමයෙන් යම් දායකත්වයක් ලබා දෙන්නත් ඉදිරිපත් වෙලා තිබෙනවා. එතකොට ඒ වගේම ගරුව නියෝජ්‍ය කතානායකතුමනි 2015 වෙනකොට නීතිපති දෙපාර්තමේන්තුවේ තිබුණේ පැමිණෙන නඩු සංඛ්‍යාවෙන් ලුකිගොනු සංඛ්‍යාවෙන් ඒ අවුරුද්ද තුළ අවසන් වුණේ නඩුගොනු 65ක් විතරයි. 100ක් આવත් 65යි. 65ක ප්‍රතිශතයක් තිබුණේ. අපි නීතිපති දෙපාර්තමේන්තුව යම් කිසි ආකාරයකට ප්‍රතිව්‍යුහගත කරලා ඒක වැඩ කටයුතු කඩිනම් කරලා විශේෂයෙන්ම මේ කාන්තා ළමා කටයුතු අපරාධ පිළිබඳව තිබුණු ඔය ලිපිගොනු වලටත් ප්‍රමුඛත්වය ලබා දීලා ගෙනියපු වැඩ පිළිවෙල නිසා 2017 අවසාන වෙනකොට 65ක ප්‍රතිශතයේ තිබුණු නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරකම 105 දක්වා වැඩි කළා. ඒ වේගයෙන් තව අවුරුදු 3-4ක් ගියා නම් නීතිපති දෙපාර්තමේන්තුවේ මේ තරම් නඩු ගොනු ගොඩ ගැහිලා තිබෙන්න හේතුවක් නැහැ. නමුත් මම කලින් කිව්වා වගේ අවුරුදු 4ක් තිස්සේ ආයතන ඉතා අමාරුවෙන් කටයුතු කරන්නේ. මේ වෙනකොටත් ඒ වායේ ලැබෑර්තු 200කට වැඩි ප්‍රමාණයක් තියාගෙන තමයි අපි මේ කටයුතු කරන්නේ. ඒ වගේම පහුගිය දිනවල ඉතා අමාරුවෙන් තමයි අපි 50 දෙනෙක් මේ බඳවා ගැනීම සඳහා අවසර ගත්තේ. ඉතින් මේ ඔක්කොම තියලා බලනකොට එක රජයේ නීතිඥවරයෙකුට දවසට දරන්න තියෙන බර ඉතා විශාල ප්‍රමාණයක්. සමහර දවසට එක මහාධිකරණයක නඩු 40කට විතර සූදානම් වෙන්න ඕන එක රජයේ නීතිඥවරයෙක් හෝ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක්. මොකද හැම ආකාරයේම උන්ට තිබෙන නඩු අපරාධ නඩු පමණක් නෙවෙයි, ප්‍රතිශෝධන නඩු වෙනවා, අප සම්බන්ධ නඩු වෙනවා, සමහර අවස්ථාවලදී සිවිල් ආරවුල් පිළිබඳ ඒවටත් ඒ රජයේ නීතිඥවරුන්ටම තමයි උපෙනී සිටින්නට වෙන්නේ. ඒ වගේම තමයි නීති රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ 2015 ලැබෙන ඉල්ලා සිටින වාර්තාවලින් 68%ක් තමයි ලබා දෙන්න පුළුවන්කම ලැබුණේ. ඉතා විශාල ප්‍රමාණයක් එතන ගොඩ ගැහිලා තිබුණා වාර්තා ලබා දීම සම්බන්ධව. එතකොට ඒ අවස්ථාවේදී තිබුණු ඒ ලැබොරටරි මේ රසායනාගාර 8ක් අපි ISO තත්ත්වයට උසස් කරලා ඒ වගේම කොයි කා එතනින් අපි ලබාගත් ආධාර අනුව DNA රසායනාගාරයක් සහ ඩිජිටල් ෆොරෙන්සික් රසායනාගාරයක් අපි අරගෙන 2017 අවසාන වෙනකොට ඒකේ නඩු ඒගොල්ලන්ගේ වාර්තා ලබා දීමේ වේගය 100% දක්වා වැඩි කරා. හැබැයි ඒ ආයතනයටත් පහුගිය කාලේ මේ අවුරුදු 4ක කාලයේ සීමාව තුළ ඉතාමත්ම අසීරුතාවයන් මැද තමයි කටයුතු කරන්නට සිද්ධ වුණේ. සමහර වෙලාවට ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ඖෂධ ජාති ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් පැවතුණා. ඒ අනුව වර්තමානයේ වෙනකොට විශාල සංඛ්‍යාවක් දැන් ගොඩ ගැහිලා තිබෙනවා. නමුත් ඒවා මේ වන විට අපි ක්‍රමානුකූලව අඩු කරගෙන යමින් පවතිනවා. ඒකම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පහුගිය කාලේ අපේ වීරසිංහ මන්ත්‍රීතුමා කිව්වාගේ බ්‍රිතාන්‍ය සමයේ පටන් තිබුණු අපේ නොතාරි සාඥා පනත, ලේඛන ලියාපදිංචි කිරීමේ පනත, අන්තිම කැමති පත්‍ර පනත, ඇටනි බලපත්‍ර පනත, මේව හරියට අවභාවිතා කරා. මේව අවභාවිතා කරේ විශේෂයෙන්ම මේ ඔපුලියන නීතිච්චවරු සහ නොතාරිස්වරු. එනිසා අද සම්පූර්ණ දත්ත අපිට නැති වුණත් අද අධිකරණවල නඩු 50,000කට 60,000කට වැඩිය ගොඩ ගැහිලා තියෙනවා. අපරාධ අධිකරණවල සහ සිවිල් අධිකරණවල එක්ක ඕරෝපුලියලා හොර ඇටනි බලපත්‍ර, ව්‍යාජ ඇටනි බලපත්‍ර, ව්‍යාජ අන්තිම කැමැති පත්‍ර ලියපු මේ නඩු. ඉතින් මේවා ගොඩ ගැහුණාට පස්සේ මේ හැම නඩුවක්ම සම්පූර්ණ නඩු විභාගයක් පවත්ලා තමයි තීන්දුවක් දෙන්න ඕන. වංචනික ඔප්පුවක් ලියපුවාම සමහරලාට ඒ අස්සන මත විතරයි යැපෙන්නේ. ඒ අස්සන ආණ්ඩුවේ අත්අකුරු විශේෂඥයා කිව්වොත් ඒ අස්සන තව අස්සන් කීපයක් සංසන්දනය කරලා බලලා ඒක හරිය කියලා
ඒක මිනිත්තු දෙකක් කරා.
තව විනාඩි 10ක් දෙන්න මේ නියෝජක කතා නැතුව අපි වෙලා ඇඩ්ජස්ට් කරන්න. ආණ්ඩු පක්ෂය අපි ඇඩ්ජස්ට්
කරමු. ප්‍රමිත බණ්ඩාර මතුමාගේ විනාඩි 5ක් තියෙනවා තමයි ඒක තමයි.
හරි. ඒ පහයි අපේ නියෝජ්‍ය රාජ්‍ය මිතුමාගේ විනාඩි 5යි මම ගන්නවා. එතකොට දැන් සමහර වෙලාවට ඒක ඇත්තම නිවැරදි තීන්දුව වෙන්නේ නැහැ. විනිසුරුවරුටත් කරන්න දෙයක් නැහැ. රජයේ සමහරලාට කියනකොට අත්අකුරු විශේෂඥ මේක සමානයි කියනවා. සමහරලාට මේක නැහැ කියනවා. ඇත්තට මේක හරිද වැරදිද කියලා අපිට කියන්න බෑ. ඒක නිසා තමයි අපි 50 ගණනාවක් සංශෝධනය කරලා මින් ඉදිරියට කූටලේකන හදන්න බැරි වෙන විදියට වළක්වීම සඳහා නීතිය පැනෙව්වේ. නීති විරෝධී දේවල් කරන්න ඉඩ හැරලා විවෘත කරලා තියලා ඊට පස්සේ අපි නඩු ඉවර කරගන්න දඟලනවා. ඒක නෙමෙයි අපි කරන්න ඕන. වැරදි වැඩ කරන එක වළක්වා ගැනීම සඳහා අවශ්‍ය මුලින්ම නීති සම්පාදනය කර ගැනීම. මං හිතන්නේ මින් ඉදිරියට ඔය ලියන ඔප්පු වල අන්තිම කැමැති පත්‍ර වල 1000කින් එකක්වත් හොරොප්පු වල ලියන්න හම්බ වෙයි කියලා. හැබැයි එහෙම ලෙකක් ලිව්වොත් අනිවාර්යයෙන්ම ඒ ලියපු අයට සම්බන්ධ අයට අවශ්‍ය දඬුවම් ලබා දීමේ ක්‍රමවේදයක් ඒ ආකාරයටම තියෙනවා. ඒ වගේමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ මොකද දැන් මේ වෙනකොට ඔබතුමා දකිනවා අධිකරණයකට ගියපුවාම නඩු භාණ්ඩ අධිකරණ භූමියකට ඇතුල් වෙන්න බෑ. වාහන මලකඩ කාපුවා, වෙනත් භාණ්ඩ යතුරු පැදි. සමහර අධිකරණයට ගියපුවාම මම දැකලා තියෙනවා ඇත්ත වශයෙන්ම මේ ටික විකුණුත් එහෙම වෙන්දේසිය මිලියන 500කට වැඩිය ගන්න පුළුවන්. ඒක අධිකරණ භූමියක තියෙන ඒවා. ඉතින් අපි කාලයක් තිස්සේ මේක උත්සාහ දරුවා මේකට අදාළ නීතියක් ගේන්න. මේ වෙන විට ශ්‍රේෂ්ඨ අධිකරණයේ විනිසුරු ගරු යසන්ත කෝදාගොඩ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සභාපතිත්වයෙන් කමිටුවක් විසින් මේ සම්බන්ධව අධ්‍යයනය කරලා කෙටුම්පතක් සකස් කරගෙන යනවා. මාස 3ක 6ක හෝ නියමිත කාල සීමාවක් තුළ විනිසුරුතුමාට හැකියාවක් නැත්නම් හරියාකාරව මේ නඩු අවසන් වෙන තෙක් මේ දීපල කාගේ බාරයටද ලබා දෙන්න ඕන කියලා ඒ දීපල අපිට වෙන්දේසිය විකුණලා ඒ නඩුවේ බැරට තැම්පත් කරපුවාම ඒ මුදල ඔහු නිදහස් වුණොත් අධිකරණයේ තීන්දු කරොත් ඒ මුදල ඔහුට පොලියත් එක්ක ලැබෙනවා. හැබැයි ඔහු වරදක් කරලා තිබෙනයි කියලා ඉවරලා තීන්දුනොත් ඒක රාජසන්තක වූ භාණ්ඩයක් නම් ඒක පොලියත් එක්ක ඒක රජයට අයිති වෙනවා. එතකොට මේ ඔක්කොම විදේශ විනිමය. මම දැක්ක කිලිනොච්චි උසාවියට විතරක් ගියපුවාම තිබුණා මිලියන 500ක 600කට වැඩිය දීපල ඒකේ භූමිය පුරාමට ලී භාණ්ඩ, දැව, ලොරි, කාර්, වෑන්, මෝටර් සයිකල් මේ ඔක්කොම තියෙනවා. ඉතින් ඒ වගේ බොහෝ ප්‍රතිසංස්කරණ අපි මේ වෙනකොටත් සිදු කරමින් පවතිනවා. ඒ වගේම මේ කොමර්ෂල් මේ කියන්නේ වාණිජ කටයුතු සම්බන්ධව මහතිකරණය ගැන කතා කරනකොට හේතුමා සඳහන් කරා කාර්යවස මැතිතුමා ඒක හරි මේ රටක වංචා දූෂණ තියෙනවා නම් ඒ රටද ආයෝජක වෙන්නේ නැහැ. ඉතින් අපේ රට වංචා දූෂණ පිළිබඳව විශාල වශයෙන් මේ ලෝකේ කොංගලා තිබුණු රටක් මේ රටේ තියෙනවායි කියලා මට මතකයි 1998-99 කාලේ ලක්ෂ්මන් කදිරගාම එවකට ගරු විදේශ කටයුතු ඇමතිතුමා ජපානයට ගියපු වෙලාවේ එතුමා ඒ බ්‍රෙක්ෆාස්ට් මීටින් එකට ගියපු වෙලාවේ ඒ රටේ තියෙන විශාලතම සමාගමක ප්‍රධාන විධායක නිලධාරියා සීලෝ දෙනා ඉස්සරහා කියලා තියෙන මොකද්ද? How can we come and invest any money in your country, Honorable Minister, when we go to the BOI that they ask him bribes? චන්ද්‍රිකා මැතිණියට ඒක ඇවිල්ලා කියපුවම චන්ද්‍රිකා මැතිණිය ඒක කඩී හිටපු BOI චේයාමන් ඉවත් කරා. ගරු ජෝන්සන් ඉරත් එතුමාට මතක ඇති. ඉතින් දැන් මේ දූෂණ වළක්වන්න දූෂණ ගැන කතා කරනවා අපි. ඒ දූෂණ වළක්වන්න අපි පෞගිය කාලේ පනතක් ගෙනාවා. ජනවාරි මාසේ ගෙනාවා අංක 3 පනත. ඒක මැතිවරණ දූෂණ වළක්වන්න ගෙනාවේ. අපේ කබීර් හසීම් මන්ත්‍රීතුමාලත් හිටියා. ඔබතුමාලත් බොහොම උනන්දුවෙන් ඉල්ලා හිටියා මේ මැතිවරණ දූෂණ වළක්වන්න පනතක් ගේන්න කියලා. ඉතින් අපි ගෙනාවා මැතිවරණ සිය වියදම් සීමා කිරීමේ පනත. 2023 අංක 3 පනත සම්මත කරා. හැබැයි ඔබතුමාලා විරුද්ධව ජාන්ති දුන්නේ. ඒකටවත් අපිට පක්ෂව ඡන්දෙ දුන්නේ නැහැ. දූෂණයටත් විපක්ෂයේ විරුද්ධයි. දූෂණ පනත ගේනකොට ඒකටත් විරුද්ධයි. අපේ ආචාර්ය හරිණ මෙතනියක් දුන්නා ඒකට විරුද්ධව. ඉතින් අපි දූෂණය වළක්වන්න කියනවා. දූෂණය වළක්වන්න නීති ගේන්න කියනවා. නීතිය ගෙනාපුවම ඒකට විරුද්ධව අත උස්සනවා. ඉතින් අන්තිම මොහොතේ මැරෙන මොහොතේ හරි ගෙනාව නම් ගරු මන්ත්‍රීතුමා ඔව් හරි අරකට මොකද වුනේ? ඉතින් සංශෝධන දුන්නේ මම අපි බාර ගන්න පුළුවන් ඒවා බාර ගන්නව බැරිව බෑ. ගරු මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ නෑ අන්තිම මොහොතයි මුල් මොහොතයි අවසාන මොහොතයි නෑ. පාර්ලිමේන්තුවේ කියන එක සක්‍රීයයි නේ 387 වැඩ කරන උන ආයතනයක්. ඉතින් නීති සම්පාදනය වෙන්න අපි මැතිවරණ එක මැතිවරණයක් ඉලක්ක කරගෙන නෙවෙයි ගෙනාවේ ඒක. රටේ තියෙන සියලුම මැතිවරණ වලට අදාළව ගෙනාවේ. එතකොට දැන් හොඳයි කොහොමුණත් කමන්නේ ඔබතුමාලට අපි ස්තුතිවන්ත වෙනවා ඔබතුමාලා අපිට හෙට ඡන්ද දෙනවනේ පක්ෂව. දැන් 2004 දූෂණ විරෝධී සම්මුතියට අපි අස්සම් කෙරුවානේ එක්සත් ජාතීන්ගේ සංවිධානයත් එක්ක. එතකොට මේ 2004 ඉඳලා දැන් අවුරුදු 19ක් ගියා. 2015 අපි මේක කෙටුම්පත් කරා. 2018 වෙනකොට මේක සම්මත අවසන් කරා කෙටුම්පත් කරන. ඊට පස්සේ එතනින් මම කැබිනට් එකෙන් එළියට දැම්මා. ඒ පනත එහෙම තිබුණා. දැන් ආපහු තව සැරයක් අපි ඒක එළියට අරගෙන ඉවරලා ඔබතුමාලා දුන්න සංශෝධන සැලකිල්ලට භාජනය කරා. ඔබතුමාලා එදා වාඩි වෙලා එකට එකතු වෙලා අපි සංශෝධනය කරේ පාර්ලිමේන්තුවේ ගිසති. ඉතින් අපි හැමෝටම ඇහුම්කන් දීලා මේ ආණ්ඩුවකට අපිට ගරු නියෝජ්‍ය කතානායකතුමනි පනතක් ගේනකොට ඒක ගේන්නේ මේ ආණ්ඩුවට ඕන නීති හදන්න නෙමෙයි රටට ඕන නීති හදන්න ජනතාවට අවශ්‍ය නීති තමයි අපි හදන්නේ. දැන් දූෂණ විරෝධී පනත මගින් අපි ආණ්ඩුවක් ආරක්ෂා කරන්න යනවද? ජනාධිපති ආරක්ෂා කරන්න යනවද? නෑ. මේ රටේ ජනතාව දන්නවා, ජනතාව බුද්ධිමත්. ජනතාව දන්නවා මේ රටේ දූෂණය වළක්වන්න ඕන, ඒකට නීතියක් ඕන. ඒ නීතිය මොන වගේ එකක්ද වෙන්නේ කියලා ජනතාව දන්නවා. ඒක නිසා අපි මේක මේ සම්බන්ධ උනන්දුව දක්වපු ට්‍රාන්ස්පේරන්සි ආයතනය ඇතුළු සංඛ්‍යා විශාල ආයතන ගණනක් එක්ක සාකච්ඡා කරා. ඒ වගේම ඔබතුමාලා එක්ක සාකච්ඡා කරා. ඒ නිසා අපි නීතියක් හදනකොට කරු කතා නැහැ තුමනි. ආණ්ඩුවට ඕන නීතිය, ආණ්ඩුව රකින්න නීතිය, එහෙම නීති ගෙන්නේ නැහැ. එහෙම ගෙනා එතන ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. අපි ගේන්නේ රටට අවශ්‍ය නීතිය. ඔබතුමාලා කියනවා නම් අපි ගේන එකට වැඩිය මම හැමදාම කියන කතාවක්. අපි ගේන එකට වැඩිය ඔබතුමාලා කියන එක හොඳ නම් අපි ඒක සම්මත කරනවා. ඉතින් ඒ අනුව දැන් මේ අධිකරණයේ පවතින මේ නඩු සංඛ්‍යාව ගොඩ ගැහිච්ච කාරණේ ඇත්ත. අපිට ප්‍රමාණවත් අධිකරණ සංඛ්‍යාවක් සහ ප්‍රමාණවත් විනිසුරුවරුන් සංඛ්‍යාවක් නොමැති කියන කාරණය අපි පිළිගන්නට ඕන. ඒ වගේම අපි නවීන තාක්ෂණය ගැන කතා කරා. නවීන තාක්ෂණය අපි යොදාගෙන තියෙනවා. අභියාචනා අධිකරණේ, ශ්‍රේෂ්ඨාධිකරණේ, ඒ වගේම වාණිජ මහාධිකරණ දෙකක ඒ තාක්ෂණය අනුව සාක්ෂි ලබා ගැනීමේ කටයුතු සිද්ධ කරනවා. ඒ වගේම හෙට සම්මත කරන්න නියමිත අපේ victims and witnesses protection bill එක විඳිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත, ඒකත් අපි 2015 දී ගෙනාපු පනත. ඒක තවත් නවීකරණය කරලා අලුත් පනතක් විදියට අපි ගෙනාවා. ඒකෙදි මෙහි තිබුණ අඩුපාඩුකම් ඉවත් කරලා මේ තාක්ෂණය වැඩි වශයෙන් යොදා ගැනීමේ ක්‍රමවේදත් අපි හඳුන්වලා දීලා තිබෙනවා. ඒ පනතත් හෙට දූෂණ විරෝධී පනතත් සමගම තමයි සම්මත කර ගැනීමට අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ සම්බන්ධව අපිත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි විනිසුරුවරුන් අපි සඳහන් කරන්න ඕන මේ පැය 8ක රැකියාවක් කරන කණ්ඩායමට ඇතුළත් නැහැ. විනිසුරුවරයෙකුගේ කාර්යභාරය පැය 24 මේ වගකීමක් තමයි දරන්නේ. පැය 4-5ක් විනිශ්චයාසනයක වාඩි වෙලා හිටියට සමහරලාට මේ පැය 4-5ක් ආපු නඩුවේ නඩු තීන්දුව ලියන්න දවස් 2-3ක් විතර අධ්‍යයනය කරන්න. ඒ නඩුවේ තියෙන සාක්ෂි සටහන් විතරක් නෙවෙයි, ඒකට අදාළ නීති තියෙනවා, ඒකට අදාළ ඒ අර්ථ නිරූපණය කරපු නඩු තීන්දුව තිබෙනවා, විදේශ රටවල්වල කොහොමද මේවා මේ ප්‍රශ්න විසඳලා තියෙන්නේ කියලා කොහොමද අධ්‍යයනය කරන්න තිබෙනවා. ඒක නිසා ඒ සුවිශේෂී කාර්යභාරයක් දරනවා. එහෙත් යම් කිසි සිදුවීම් එකක් දෙකක් හේතුවෙන් සමහර වෙලාවට සේවයටම යම් කිසි අපහසුතාවයන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙන අවස්ථා තිබෙනවා. නමුත් සමස්තයක් වශයෙන් ගත්තම අපේ යුතුකම තමයි මේ නඩු කටයුතු තවදුරටත් කාර්යක්ෂමව ඉක්මනට අවසන් කිරීම සඳහා අවශ්‍ය මුලින්ම නීති ප්‍රතිපත්ති සම්පාදනය කරලා දීම, දෙවෙනි කාරණය තමයි යටිතල පහසුකම් ලබා දීම. ඒ යටිතල පහසුකම් ලබා දීමේදී අපිට බරපතල ගැටලුවක් තිබෙනවා රටේ ආර්ථිකය පිරිහිච්ච නිසා. නමුත් නීති සම්පාදනය කිරීමේ කාර්යයේදී එහෙම බරපතල ගැටලුවක් මොකුත් නැහැ. මේ පාර්ලිමේන්තුවේ මහජනතාව එවල තියෙන 225ම නීති හදන්න, ප්‍රතිපත්ති හදන්න කියලා, මුදල් පාලනය කරන්න කියලා. අපිට තිබෙන මූලිකම කරුණු දෙක ওই දෙකනේ. ඉතින් ඒ කටයුත්ත අපි කරලා දෙන එක අපේ වගකීමක්. මේ පිළිබඳව කරුණු සොයලා බලලා නීතිය ප්‍රතිසංස්කරණ කිරීම අවශ්‍ය දේවල් අධ්‍යයනය කරලා නිසි පරිදි අනපනත් ගේන හෝ සංශෝධන ඉදිරිපත් කරන්න පාර්ලිමේන්තුව තේරීම් කාරක සභාවක් පත් කිරීම පිළිබඳව අපේ කිසි විරෝධයක් නැහැ. අපි එකඟතාවය පළ කරන ගරු නියෝජ්‍ය කතානායකතුමනි, බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මාත්‍යමනි.